පලස්තීන ඉස්රායිල් උපගැතුම විදිහට මාධ්‍යවලින් කරන ප්‍රචාර වල එක්ක තියෙන්නේ අසත්‍ය, එහෙම නැත්නම් අර්ධ සත්‍ය. මොකද දැන් උපගැතුම විස්තර කරන ආකාරය තුළ තියෙන්නේ රාජ්‍යන් දෙකක් අතර ගැටුමක්. නමුත් අපි දන්නවා පලස්තීනය කියන්නේ රාජ්‍යයක් බවට පත් නොවු යම් ආකාරයකට තමන්ගේම උපන් භූමියේ සරණාගතයන් බවට පත් වෙච්ච දැනට සරණාගත රාජ්‍යයක්. ඊශ්‍රායලයේ පිහිටවන්න කලින් පලස්තීනය කියලා රාජ්‍යයක් තිබුණා. සහ අතීතයේදී ගියොත් එහෙම ඔන ඈත අතීතේ පලස්තීනයේ ජීවත් වෙලා තිබෙන ඉතිරුව සහ අරාබි ජාතිකෝ එක. ඒ කාලේ නොතිබුණු ගැටුමක් ඇති වුණේ කොහොමද කියන එක තමයි පලස්තීන අර්බුදය සම්බන්ධ කියවගන්න තියෙන කතාව. දැන් අපි ගත්තොත් එමය ඔටොමන් තුර්කිය අධිරාජ්‍ය කාලේ ඇතිවෙච්ච යුද විරෝධී මර්ධනකාරී ක්‍රියා නිසා, කියන්නේ අධිරාජ්‍ය පාලනය තුළ ඇතිවෙච්ච මර්ධනකාරී තත්ත්වයන් නිසා යුදෙව්වෝ ජාතිකයෝ ලෝක පුරා විසිරුණා කියන එක තමයි ඉතිහාසයේ කියවෙන්නේ. නමුත් යටත් විජිත පිහිටවන කාලේ, කියන්නේ විශේෂ දවසේ වගේ වෙනකොට මැද පෙරදිග විවිධ යටත් විජිතවාදී පටිර රාජ්‍යයන්ගේ යටත් විජිත කොටස් බවට පත් වෙනවා. ඒකට ඒ යටත් විජිත පිහිටුවීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් මැද පෙරදිග ඔය ආජිත සම්පත්, ගෑස් සම්පත් වගේ දේවල් කොල්ල කෑම සඳහා තමයි සිද්ධ වෙන්නේ. ඔකට විශේෂ වෙනකොට විශාල සමාගම් අතරේ මේ තෙල් සම්පත් සම්බන්ධ ගැටුමක් ඇති වුණා. ඒ ගැටුමේ ප්‍රධාන කොටස්කාරු බවට පත් වුණා ඔය බ්‍රිතාන්‍ය වගේ රාජ්‍ය. පලස්තීනයට නිදහස ලබා දෙනවා කියලා 1948 විතර වෙනකොට ඇත්තටම පලස්තීනය තුළ හිටපෝ අරාබි ජනතාවත් ඒ අතරෙම දෙවෙනි ලෝක යුද්ධයේ කාලේ, කියන්නේ ඉස්සරගේ නාසි පාලනය නිසා ලෝකේ පුරා සරණාගතයන් බවට පත් වෙච්ච යුදෙව්වන්, යුදෙව් ජාතිකයන් ආරක්ෂාව සඳහා නැවත තමන්ගේ අර ඓතිහාසික භූමිය හැටියට පලස්තීනයට පැමිණියා. ඒකට එක්සත් ජනපදයේ වගේ රටවල් මේක පාවිච්චි කරලා ඒ පලස්තීනය තුළ නැවත යුදෙව් රාජ්‍යයක් පිහිටවන්න සහයෝගය දෙනවා කියලා යුදෙව් ජාතික ව්‍යාපාරික සමාගම් සමග එකතු වෙලා යුද්ධ ක්‍රියාකාරකම් කරා. ඒක දේශපාලන අවශ්‍යතාවයක් හැටියට, එක්සත් ජනපදයේ අවශ්‍යතාවයක් හැටියට තමයි හිතුවේ. ඔබට ඊශ්‍රායලයේ පිහිටවුවට පස්සේ ඊශ්‍රායලයට ආවේ ඇත්තටම සරණාගතයෝ, ලෝකෙ පුරා හිටපු යුදෙව් ජාතිකයෝ ආරක්ෂාව සඳහා තමයි, විශේෂම යුරෝපයේ ඔය ජර්මනි එහෙම හිටපු මොකද නාසිවාදයෙන් බැටකාපු අය. අවසානයේදී යුදෙව්වන්ගේ රාජ්‍ය පිහිටවීම කියන සංකල්පය යුදෙව් සංවිධාන ප්‍රමුඛතාවයට අරගෙන දේශපාලන ක්‍රියාවලිය කෙරුවා. එතකොට ඊශ්‍රායලයේ කියන යුදෙව් රාජ්‍ය සම්බන්ධයෙන් නේ මෙතන ප්‍රශ්නේ තියෙන. ඒ රාජ්‍ය පාලිතිකනේ රාජ්‍ය මෙවලමක් හැටියට අරගෙන ඒක තමන්ගේ දේශපාලන අරමුණු, ආර්ථික අරමුණු, වෙළඳාමුණු සඳහා පාවිච්චි කරන වෙනත් බලවේග තමයි මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි ඉතිහාසයේ පලස්තීනයේ හැටියට එකට ජීවත් වෙච්ච යුදෙව් ජාතික සහ අරාබි ජාතිකයෝ දැන් විශාල ගැටුමක එකිනෙකා මරා ගන්න තත්යකට ඇදවැටලා තියෙනවා. මේක නිකන් අපි ගත්තොත් එහෙම දැන් ඉරාකේ ආක්‍රමණය කරේ තෙල් සම්පත් වෙනේ එක්සත් ජනපදය ඇතුළු නේටෝ රාජ්‍ය. අෆ්ගනිස්තානයේ ආක්‍රමණය කරේ විවිධ ඛනිජ සම්පත්, ඒ වගේම වෙළඳ මාර්ග යුද්ධ කර ගැනීම වගේ හේතු සඳහා. නමුත් ඔවුන් කිව්වේ සත්‍යවාදයට එරෙහි යුද්ධයක් කියලා. ඒ වගේම දැන් මෙතන මේ වෙනකොට රජ පෙරදිග තෙල් සම්පත් සහ ඛනිජ සම්පත් බෙදා ගැනීම නැවත තරගයක් ඇති වෙලා තියෙනවා. සමාගම් අතර තරගයක් තියෙනවා, රාජ්‍යයන් අතර තරගයක් තියෙනවා. ඊළඟට ඉරානය ඉදවැටීමේ නැත්නම් ඉරානය බටහිර අධිරාජ්‍යවාදී රාජ්‍යයන්ට ඉස්සරහයක් කියලා දෙන ඉරානයේ තෙරෙහි යුද ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යතාවය. ඒකට මඟපාදා ගැනීම ක්‍රියාවලියකුත් අවශ්‍යයි. ඒ නිසා ඉරානයේ සහයෝගය දක්වන සමහර අන්තවාදී සංවිධාන තියෙනවා. පලස්තීනයේ පලස්තීනයට ආසන්නයේ ඔය යෙදෙන එහෙම වුන් ක්‍රියාත්මක වෙනවා. ඊශ්‍රායලයේ පාරුචිකකව මේ එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය ඇතුළු නේටෝ රටවල යුද මධ්‍යස්ථානයකට අරාබිය අස්ථාවර කරන්න අරාබිය තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් හසුරුවා. එතකොට යුදෙව් රාජ්‍යයක් හැටියට ආරම්භ වුණා. යුදෙව්වන්ගේ සහනයක් එහෙනම් යුදෙව්වන්ට ආරක්ෂාව සඳහා ආරම්භ වුණත් මේ වෙන විට ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වෙන්නේ එක පැත්තකින් යුදෙව්වන්ටත් හානි කර යුදෙව්වන්ටත් අනතුරුදායක ක්‍රියාවලිය. මොකද විශේෂයෙන්ම පලස්තීන ජනතාව මර්ධනය කරන්න ඉස්රාලය විසින් පලස්තීනයට සහ පලස්තීන ජනතාවට පලස්තීනයේ ක්‍රියාත්මක වෙන ඇතැම් සම්මත සංවිධාන අත්වාදී සංවිධාන මේවා තෙරලා ඉස්රායලයට පහර දෙනවා. දැන් අමා සංවිධානය එවැනි එක් සංවිධානයක් ඔවුන් ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරයක් එල්ල කරේ. මේක නෙවෙයි මේ ගැටුමේ ආරම්භය. බොහෝ දෙනා හිතන්නේ මේක තමයි ගැටුමේ ආරම්භය කියලා. ඒ නිසා ඉතිහාසයේ මේ ගැටුම සම්බන්ධ කාරණා ඔයා බලන්න ඕනේ. ඒ ගැටුම කවුද පාවිච්චි කරේ, මොන උවමනාවන් වෙනුවෙන්ද මේ ඊශ්‍රායලයේ පලස්තීනයේ ගැටුම පවත්වාගෙන යන්නේ කියන කාරණා වැදගත් වෙනවා ඔයා බලන්න. මොකද එහෙම නැත්නම් අතිවිශාල මිනිස් ඝාතන ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඊශ්‍රායලයේ ජනතාව සාමාන්‍ය ජනතාව ඝාතනය කරනවා රොකට් ප්‍රහාර, මේ හමාස් සංවිධානය වගේ සංවිධාන හිටපු හැටි කරන ප්‍රහාර නිසා. ඒකම ඊශ්‍රායලය මේ වන විට පලස්තීනයේ විශේෂම ගාසා තීරයට මරණීය තර්ජන එල්ල කරලා ගාසා තීරයේ ජනතාව සම්පූර්ණයෙන්ම යටත් කරලා ඔවුන්ගේ සැපයුම් නවත්වලා ඔවුන්ට ආහාර ඖෂධ ඉදිරි බලය වගේ කණිත තෙල් වගේ දේවල් භාවිතය කර්මන්නේ කරලා ඔවුන්ව තනිකරම තිරගයක් බවට, ඉලිමාන් තිරකඳවුරක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා මේ වන විට ඒ தත්ත්වය මානුෂික ඒදවාසිකයක් බවට පත් වෙමින් තියෙනවා. ඒකත් ලෝකයේ විශේෂයෙන්ම සියලුම රාජ්‍ය එක්සත් ජාතීන්ගේ සංවිධාන වගේ රාජ්‍යයන් සංවිධානවලට යම් කිසි වගකීමක් තියෙනවා. මේ தත්ත්වය වෙනම මැදිහත් වෙන නිසා මේ රටවල් දෙකේම සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනින් පෙනෙනවා. මොකද සංඝද්ද ක්‍රියාමාර්ග හරහා සාමාන්‍ය ජනතාව තමයි ඉස්සෙල්ලාම අඩකොටපත් වෙන්නේ. ඉදෙව් ජාතිකයන් වගේම පලස්තීන ජාතිකයන් මේ අඩකොට දුරු වෙලා තියෙනවා. වෙනත් අයගේ දේශපාලන මිලිටරිමය උපකරණ වෙනුවෙන් ඉදෙව් රාජ්‍ය පාවිච්චි වෙන තියෙනවා සහ පලස්තීන ජනතාවගේ නිදහස වෙනුවෙන් පටන් කරන සංවිධානය ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්තාන්තර අපි පිළිගන්නේ නැති වුණත් ඔවුන් ඔවුන්ට සටන් කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ පලස්තීනයට විමුක්ති අවශ්‍යතාවයක් තියෙන නිසා, පලස්තීනයට නිදහස නොලැබී තියෙන නිසා. ඒ නිසා පලස්තීනයේ නිදහස වෙනුවෙන් සටන් කරන්න ඕනේ, ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. ඒ සම්බන්ධ මතය ගෙනියන්න ඕනේ කියලා මම හිතනවා ලෝකේ පුරා, විශේෂයෙන් මේ වෙන විටත් ලෝකේ පුරා විවිධ රටවල පලස්තීනයේ වෙනුවෙන් ජනතාව වීදි බෑලා තියෙනවා, විවිධ සංවිධාන ක්‍රියාත්මක වෙනවා. ලෝකේ පුරා වාමාජික සංවිධාන වලටත් වගේ කීමක් තියෙනවා. මේ වෙලාවේ එක පැත්තක් ගන්න නැතුව විශේෂයෙන් මේ පීඩාව කාටද? ජනතාවට, සාමාන්‍ය ජනතාවට. ඊශ්‍රායල වේවා, පලස්තීන වේවා, මැද පෙරදිග වෙනත් රටක වේවා, මේ සිදුවීම් නිසා ඇතිවෙන පීඩාව සාමාන්‍ය ජනතාවට. එතකොට මේ தත්ත්වය වළක්වන්න මේක වහාම සාමකාමී தත්ත්වයකට පත් කරලා ඒ සාමකාමී தත්ත්වය දිගු කාලීන සාමයක් බවට පත් කිරීම සඳහා වෙන දේශපාලන ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි කියලා මම හිතනවා.